ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි එහෙමනම් පෙබරවාරි මාසයේ අවසාන සිකුරාදා දවසේ එහෙමනම් දැන් සූදානම් වෙනවා ලෝවටා විදේශවිති සමාලෝචනයෙන් මේ සතිය පුරා ලෝකයේ තියෙන උණුසුම් ලෝක ප්‍රවෘත්ති කෙරෙහි අවධානය යොමු කරන්න. සුපුරුදු විදිහට මේ සාකච්ඡාවට දැන් සම්බන්ධ වෙලා සිටිනවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
අපිට ඉතින් දැන් සති ගණනාවක තිස්සේ නම් කොරෝනා වලින් බැහැර වෙලා මේ සාකච්ඡාව කරන්නට අමාරුයි. මොකද තවමත් ලෝකයේ ප්‍රමුඛතම සිදුවීම බවට පත් වෙලා තියෙන්නේ කොරෝනා වෛරසය පැතිරියාම, COVID-19 මේ විදිහට හඳුන්වන මේ වෛරසයේ පැතිරියාම සම්බන්ධව. දැන් අපිට වාර්තා වෙන තොරතුරු වලට අනුව නම් එතරම් සුබදායක තත්ත්වයක් උද්ගත වෙලා නැහැ යුරෝපයට සහ ලතින් ඇමරිකාවට. ඒ වගේම කොරියාව පැත්තනොත් විශාල වශයෙන් මේ රෝගය පැතිරියන සම්බන්ධව තොරතුරු අපිට වාර්තා වෙමින් තියෙන්නේ. අමල්, මේ පිළිබඳව මේ වෙනකොට වාර්තා වෙන අලුත්ම තොරතුරු වලින් අද සාකච්ඡාව එහෙමනම් අපි ආරම්භ කරමු.
දිලෘක්ෂි, මේ වෙනකොට චීනය තුළ සෑහෙන දුරට රෝගය පැතිර යාම පාලනයකට ලක් වෙලා තියෙන බව පිළිගනවා. නමුත් ප්‍රථම වතාවට බ්‍රහස්පතින්දා වෙනකොට චීනයේ රෝගය පැතිර යාමේ වේගයට වඩා වැඩි වේගෙන් අනෙකුත් රටවල මේ රෝගය රෝගීන් වාර්තා වෙන්න පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම යුරෝපේ, ඒ වගේම ලතින් අමෙරිකා රටක බ්‍රසීලයටත් දැන් කොරෝනා වෛරසය පැතිර ගියයි කියන වාර්තා වෙනවා. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් අනතුරු අංගීමක් කරලා තියෙනවා චීනය මේ කොරෝනා වෛරසය පැතිර යාම පාලනයට ලක් වුණාට අනෙකුත් රටවල් වල මේක පැතිර ගිහිල්ලා මේක ප්‍රවර්ධනය වීමේ ඒ අවධානම තියෙනවයි කියලා. විශේෂයෙන්ම මේක දැන් මැද පෙරදිග රටවල් කිහිපයකටත් කොරෝනා වෛරසය පැතිර ගියයි කියලායි වාර්තා වෙන්නේ.
අමල්, අපි මෙහිදී සංඛ්‍යා ලේඛන පිළිබඳව ටිකක් මතක් කරමුද? මොකද අපි දන්නවා මේ වෙනකොට නිවාඩු කාල ගත කිරීම සඳහා බොහෝ දෙනෙකු මේ විදේශ සංචාරවල නියැලෙන්නට බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඒ වගේම මේ පිළිබඳව සැලසුම් කරපු අය ඉන්නවා. අවුරුද්දකට විතර කලින් ප්‍රවේශ පත්‍ර එහෙම වෙන් කරගෙන මේ සඳහා සංචාරවල නියැලෙන පුද්ගලයන් විශාල වශයෙන් අමාරුවට පත් වෙලා තියෙනවා. මේ යුරෝපීය සංචාරවල, ඒ වගේම ලතින් ඇමරිකානු රටවල තියෙන සංචාරවල, එසේත් නොමෙතනම් චීනය ආශ්‍රිත රටවල මේ කොහෙටවත් සංචාරය කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ දැන් බොහෝ පුද්ගලයට. ඒ වගේම ක්‍රූස් ෂිප් වලත්, මේ අර මගී නෞකාවලත් ගමන් කිරීම සඳහා විශාල වශයෙන් බියක් ඇතිවිලා තියෙන ජනතාවට. මේ ක්‍රූස් ෂිප් වලත් මේ මගී නෞකාවලත් කොරෝනා වෛරසය පැතිර යාම සම්බන්ධව තොරතුරු වාර්තා වීමත් එක්ක විශේෂයෙන්ම යුරෝපාකරයේ රටවල් වල පැතිර යාම කොයි වගේ මට්ටමකද තියෙන සංඛ්‍යා ලේඛන ගත්තාම?
ඔව්, දිලෘක්ෂි, දැන් ඉතාලියේ තමයි ආසියාව හැරෙන්නට වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙන්නේ. මේ වෙනකොට 400කට අධික පිරිසක් ආසාදනයට ලක් වුණයි කියලා වාර්තා වෙනවා. ඒකෙන් යටත් පිරිසෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා වාර්තා වෙනවා. එතකොට ඉතාලියේ ප්‍රදේශ කිහිපයක් ක්වොරන්ටයින් කිරීම සඳහා ඒ නම් කරලා තියෙනවා. ඒ ප්‍රදේශවලින් කිසිම පුද්ගලයෙකුට ඒවට ඇතුල් වීමට හෝ පිටවීමට දැන් අවස්ථාව ලබා දෙන්නේ නැහැ. මොකද මේ රෝගයේ පැතිර යාමේ වැළැක්වීමේ කටයුත්තක් හැටියට. ඊට අමතරව ෆ්‍රාන්සිය සහ ජර්මනිය බැලුවොත් මේ වෙනකොට ෆ්‍රාන්සේ මරණ දෙකක් සිද්ධ වෙලා තියෙනවා. දැනට ආසාදනයට ලක්වෙච්ච පුද්ගලයන් 18ක් ෆ්‍රාන්සෙත් ජර්මනියනුත් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍යයත් මරණ වාර්තා නොවුනට 13 දෙනෙකුට මේ කොරෝනා වෛරසය වැළඳුණයි කියලා බ්‍රිතාන්‍යෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ හා කිට්ටු සංඛ්‍යාවක් ස්පාඤ්ඤෙත් ක්‍රොයේෂියාවෙනුත් වාර්තා වෙලා තියෙනවා. අපි බැලුවොත් ඔස්ට්‍රියාව, ෆින්ලන්තේ, වගේම ස්වීඩන්, බෙල්ජියම් වගේ රටවල් වලත් යටත් පිරිසෙන් 2-3 දෙනෙක්වත් දැන් කොරෝනා වෛරසය වැළඳුණයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම ග්‍රීසිය, මැසඩෝනියාව, ස්විස්තර්ලන්තය, රොමේනියාව, නෝර්වේ රාජ්‍ය මේ කියන ස්ථානවලත් යටත් පිරිසෙන් එක් පුද්ගලයෙක් හෝ කොරෝනා වෛරසය වැළඳිලා දැන් ඔවුන් ප්‍රතිකාර ලබමින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ පුද්ගලයන් මගින් යුරෝපයේ අනෙකුත් රටවලටත්, අනෙකුත් ප්‍රදේශවලටත් මේ රෝගය පැතිර යාමේ තර්ජනයක් තියෙනවා කියන එක තමයි වාර්තා වෙලා තියෙන්නේ.
අමල්, දැන් ඔය යුරෝපාකරයේ, ලතින් ඇමරිකාවේ, කොරියාවේ වගේම මේ මැද පෙරදිගටත් ඔය තර්ජනය තියෙනවනේ. මොන වගේ මැද පෙරදිග රටවල් වලටද වැඩිපුර මේ තර්ජනය දැන් මේ වෙනකොට ඇති වෙලා තියෙන්නේ?
දිලුක්ෂි දැනට ඉරානයේ තමයි වැඩිම සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙන්නේ. 140කට අධික පිරිසක් ආසාදනයට ලක්ුණයි කියලා නිල වශයෙන් වාර්තා වෙලා තියෙනවා. නමුත් මේකේ ඇත්ත සංඛ්‍යාලේඛන තාමත් කිසි කෙනෙකුට ලබා ගන්න හැකියාවක් ලැබිලා නැහැ. නමුත් විශ්වාස කරනවා මේ ප්‍රමාණය ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් කියලා. ඊට අමතරව බාහරේන් රාජ්‍යෙත් 33 දෙනෙක් මේ වෙනකොට කොරෝනා වෛරසය වැළඳලා කියලා සොයාගෙන තියෙනවා. කුවේට් රාජ්‍යයේ 26 දෙනෙක්, එතකොට ඉරාකේ 5 දෙනෙක්, ඕමානයේ තවත් 4 දෙනෙක්, ඊශ්‍රායලයේ 2 දෙනෙක්, ලෙබනන් රාජ්‍යයේ තව 2 දෙනෙක් හැටියට දැනට වාර්තා වෙලා තියෙනවා. අෆ්ගනිස්තානෙත් ඒ වගේ එක පුද්ගලෙක් දැනට සොයාගත්තා කියලා තියෙනවා. ඇත්තටම ඉරානයේ සහ ඉරාකයේ අවට තියෙන රටවල් ඔවුන්ගේ දේශ සීමා දැන් වසා දමලා තියෙනවා. ඇත්තටම අෆ්ගනිස්තානයත් ඉරානය සමග තියෙන ඔවුන්ගේ දේශ සීමාව දැන් මේ වෙනකොට වසා දමලා තියෙනවා. මොකද මේ ආසාදිත පුද්ගලයන් දැනුවත් හෝ නොදැනුවත් දේශ සීමා හරහා යෑම තුළින් අනෙකුත් රටවල් වලටත් මේක ව්‍යාප්ත වෙන්න පුළුවන් කියලා තියෙන ඒ බිය නිසා.
අපි මීළඟට සාකච්ඡා කරමු මැලේසියාවේ ඇතිවලා තියෙන දේශපාලනික අර්බුදය. මැලේසියාවේ අගමැතිවරයාව හිටිය මහතීර් මොහමඩ් හදිසියේම ඉල්ලා අසුනා තමන්ගේ ඒ සන්ධාන රජයේ ඒ අදාළ පක්ෂවල සම්පූර්ණ සහයෝගය ලබා ගැනීමට නොහැකි වීම නිසා. ඉතින් ඒත් එක්කම ඔහුගේ මේ හදිසි ඉල්ලා අස්වීමත් එක්ක මැලේසියාවේ දේශපාලනයට කුමන ඉරණමක් අත්වේවිද කියන කාරණාව පිළිබඳව ලෝකයේ අවධානයක් තියෙනවා මේ වෙනකොට. අපි අමල් මුලින්ම අවධානය යොමු කරමු මේ මහතීර් මොහොමඩ්ගේ හදිසියේ අගමැති තනතුරින් ඉල්ලාස්වීමට බලපාපු හේතුව මොකක්ද කියලා.
ඔව් දිල්දුක්ෂි, මේක ඇත්තටම තමන්ට සහාය දක්වන පක්ෂ සමහර ඔවුන් අනතුරු රැඳවීමක් කරලා තිබුණා. රජයට විරුද්ධව ඔවුන් යෝජනාවක් ගේනවා, එහෙමත් නැත්නම් රජයට දැනට ලබා දෙන සහයෝගය ඉවත් කරගන්නවායි කියලා. ඉතින් දැනට පවතින මහතීර් මොහොමඩ් අග්‍රාමාත්‍යවරයා යටතේ 2018 පිහිටුවාගත්ත මේ රජය විදවැටීමේ අවධානමක් තියෙන අවස්ථාවක තමයි අග්‍රාමාත්‍යවරයා මේ විදිහට ඉල්ලා අස්වනේ. ඔහු කියා සිටියේ ඒ ඉල්ලා අස්වීමත් එක්ක ඔහු උත්සාහ කරනවායි කියලා අලුත් සභා ගාණ්ඩුවක් පිහිටවීමට, තවත් පුද්ගලයෙකුට, එහෙම නැත්නම් තවත් නායකයෙකුට අවස්ථාව ලබා දීමට. නමුත් මේක පසුපස තවත් කතාවක් තියෙන දිලුක්ෂි. ඒ තමයි මේ මහතීර්ගේ රජයට තර්ජනය එල්ල වෙන්නේ ගිය සතියේ විතර වෙනකොට රටේ නීතිපතිවරයා විසින් ගත්ත ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක් හැටියට. රටේ නීතිපතිවරයා මීට කලින් පුද්ගලයන් 12 දෙනෙක්ට විරුද්ධව නඩු දමන්නට තීන්දුව කළ තිබුණා. ඔවුන් ශ්‍රී ලංකාවේ LTT සංවිධානයට මුදල් ආධාර ලබා දුන්නයි කියන චෝදනාව මත. ඉතින් මේ විදිහට ඒ අත්අඩංගුවේ පසු වෙච්ච 12 දෙනා අතර මහතීර් අග්‍රාමාත්‍යවරයාගේ රජයේ පාර්ශවයේ මන්ත්‍රීවරු 2 දෙනෙකුත් හිටියා. ඔවුන්ට විරුද්ධව මුදල් විශුද්ධිකරණ යටතේ නඩු දැමීමට සූදානම්ව තිබියදී නීතිපතිවරයා විසින් මේ නඩු නිමිත්ත ඉල්ලා අස්කරගත්තා. නීතිපතිවරයා ප්‍රකාශ කළා ඔවුන් ශ්‍රී ලංකාවට මුදල් යවපු බවට සාක්ෂි සොයා ගැනීමට නොහැකි නිසා මේ නීති කටයුත්ත සාර්ථකව ඉදිරියට ගෙන යන්නට බැරිය. ඒ නිසා මේ පුද්ගලයන් 12 දෙනාට LTT සංවිධානයට සහාය දැක්වූ අය කියන මේ පුද්ගලයන් 12 දෙනාට විරුද්ධව ගොනු කරපු චෝදනා ඉල්ලා අස්කරගෙන ඔවුන් ඒ නඩුවෙන් ඉවත් කරනවායි කියලා. ඉතින් මේ ප්‍රකාශයත් සමගම සභාග රජයේ සමහර කොටස් මහතීර් අග්‍රාමාත්‍යවරයාට ලබා දුන්නු සහාය ඉවත් කර ගැනීමයි කියන ඒ චෝදනාවත් එල්ල වුණා. ඒ වටපිටාව තුළ තමයි රජය මේ අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීලා ඒකෙන් ගොඩේම සඳහා එක පියවරක් හැටියට මහතීර් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඔහු තනතුරෙන් ඉල්ලා අස්වෙනවා, අස්වෙලා අලුත් ආණ්ඩුවක් පිහිටවීමට කටයුතු කරනවායි කියලා. ඉතින් නමුත් ඔහු මේ වෙනකොට රටේ භාරකාර අග්‍රාමාත්‍යවරයා හැටියට කටයුතු කරනවා. ඔහු සමග 2018 මේ සන්ධානගත වෙච්ච ඔහුගේ කලින් හතුරෙක් හැටියට හිටපු අන්වර් ඉබ්‍රහීම් කියන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා හැටියට හිටපු පුද්ගලයාට ඔහු කොරොන්දුවක් දීලා තිබුණා අවුරුදු 2කින් රටේ නායකත්වය ලබා දෙනවයි කියලා. ඉතින් එවැනි දෙයක් සිදු වෙයිද නැද්ද කියන ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. දැන් මහතීර් අග්‍රාමාත්‍යවරයාට ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටවන්න පුළුවන්ද නැද්ද කියන කාරණාව පිළිබඳ රටේ මන්ත්‍රීවරු සමග රටේ රජ්ජුරුව මේ වෙනකොට ඒ සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයක් ලබා ගන්න පුළුවන් පුද්ගලයාට ඉදිරියේදී අග්‍රාමාත්‍ය වීමේ හැකියාව තියෙනවා. ඉතින් නැවතත් මහතීර්තම මේ තනතුර යයි කියන විශ්වාසය බොහෝ දෙනා මත තියෙනවා. නමුත් ඒකට අභියෝගයක් හැටියට මේ වෙනකොට අන්වර් ඉබ්‍රහීම් ඒ නායකත්ව අරගලය වෙනුවෙන්, එහෙම නැත්නම් නායකත්වය වෙනුවෙන් ඔහු ඉදිරිපත් වෙලා තියෙනවා.
මීළඟට අපේ අවධානය යොමු වෙන්නේ ඉන්දියාවේ ඇතිවලා තියෙන කලබලකාරී වාතාවරණය පිළිබඳව, විශේෂයෙන්ම මේ පුරවැසි පනත හා සම්බන්ධව දිගින් දිගටම උද්ඝෝෂණ, වීදි උද්ඝෝෂණ ඇතිවෙමින් තියෙන ආකාරය අපි විටින් විට තොරතුරු වාර්තා කළා. මොකද මේ පුරවැසි පනතට සිද්ධ වුණේ කියලා කෙටියෙන් මතක් කරනවා නම්, ඉන්දියාවේ පැවති පුරවැසි පනතට අගමැති නරේන්ද්‍ර මෝඩිගේ මැදිහත් වීමෙන් යම් වෙනසක් සිදු කළා. ඉන්දියාවට අල්ලපු රටවල්වල සිටින විවිධ පීඩාවට පත්වුණු ජනයාට එන්නට පුළුවන්, ඉන්දියාවට ඇවිල්ලා පුරවැසි භාවය ලබා ගන්නට පුළුවන් කියලා. හැබැයි මුස්ලිම් ජනතාවට මේ අයිති ලැබෙන්නේ නැති වගට ඔහු මේ සංශෝධනය යටතේ කරුණු ගෙන හැරපෑවා. ඉතින් ඒකට ඉන්දියාවේ මුස්ලිම් ජනතාව මුලින්ම විරෝධතාව පළ කරන්නට පටන් ගත්තා. ඒගොල්ලන් නොසලකා හැරියා කියලා මුස්ලිම් ජනකොටස්. නමුත් දැන් ඒකට හින්දු ජනකොටසුත් එකතු වෙලා තියෙනවා පසු කාලීනව කියලා අපි මීට කලින් තොරතුරු වාර්තා කළා. මේ සතිය වෙනකොට මේ උද්ඝෝෂණ තවදුරටත් වර්ධනය වෙමින් ගිහිල්ලා පුද්ගල මරණ සංඛ්‍යාවත් වැඩි වෙලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මොකක්ද අලුත්ම තොරතුර අමල්, මේ වෙනකොට අපිට වාර්තා වෙමින් තියෙන ඉන්දියාවෙන් මේ සම්බන්ධයෙන්?
නිරුක්ෂි, නරේන්ද්‍ර මෝඩි අග්‍රමාත්‍යවරයා වෙනකොට ඉල්ලීමක් කළා තියෙනවා හැමදෙනාගෙම සම්සුන්ව සාමකාමීව කටයුතු කරන්න කියලා. මොකද හින්දු සහ මුස්ලිම් කොටස් අතර දැඩි ප්‍රචණ්ඩ ක්‍රියා දැන් ඇති වෙලා තියෙනවා. මේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා බ්‍රහස්පතින්දා වෙනකොට 30% ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ වගේම 200% අධික පිරිසක් මේ වෙනකොට රෝහල්ගත කරලා තියෙනවා. අද නුවර 1984 පස්සේ ඇති වෙච්ච ප්‍රචණ්ඩතම ක්‍රියාවලිය හැටියට මේක හඳුන්වලා තියෙනවා. 1984 ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරිය ඝාතනයට ලක් වුණාට පස්සේ ඒක ඒ සිද්ධියත් එක්කලා ඇති වෙච්ච ඒ කලබලකාරී කැරලි කෝලාහල එකට පස්සේ ඇති වෙච්ච ප්‍රචණ්ඩතම කෝලාලේ හැටියට මේ සතිය ඇති වෙච්ච ඒ ගැටුම් හඳුන්වා දෙන්න පුළුවන්. බොහෝ ස්ථානවල ඇඳිරි නීතිය පැනවීමට වගේ කටයුතු කිරීම සඳහා ලොකු ඉල්ලීමක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. මොකද ඉන්දියාවේ ඒ දශක කිහිපයකට පස්සේ ඇති වෙච්ච ප්‍රචණ්ඩතම ක්‍රියාවලිය මේ හින්දු මුස්ලිම් කෝලාහල නිසා මේ වෙනකොට අගනුවර ස්ථාන කිහිපයක් දරුණු ලෙස ගොඩනැගිලි විනාශ කරලා තියෙනවා. ඒ වගේම දේවස්ථාන කීපයකටත් හානි සිද්ධ වෙලා තියෙනවා. ඉන්දියාවේ අගනුවර මෙවැනි දෙයක් ඇතිවීම සුවිශේෂ කාරණාවක් හැටියට දකින්න පුළුවන්. මොකද බොහෝ කාලයක් දුරට ඉතාමත්ම සාමකාමී තිබෙන සිබිච්ච ප්‍රදේශ මේ විදිහට එකපාරටම ප්‍රචණ්ඩත්වයකට යොමු වෙලා තියෙනවා.
අපි ගිය සතියේදී තොරතුරු වාර්තා කළා ඉන්දියාවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැමිණීමට නියමිතයි කියලා. ඒ සම්බන්ධව ඉන්දියාව අරගනිමින් තියෙන ක්‍රියාමාර්ගත් පසුගිය සතියේදී විවේචනයට ලක්වෙමින් තිබුණා. ඉන්දියාව තුළ විශේෂයෙන්ම අර පැල්පත් ආවරණය කරමින් තාප ගොඩනැගීම් වගේ දේවල් සිදු කිරීම තුළින් මේ රටේ සැබෑ ප්‍රශ්න වසන්නට අගමැතිවරයා උත්සාහ කරනවා කියලා ඉන්දීය ජනතාවගෙන් නරේන්ද්‍ර මෝඩිට යම් යම් චෝදනා එල්ල වෙලා තිබුණා. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාරය සිද්ධ වුණා. බොහෝ දෙනෙක් බලාගෙන හිටියේ මේ ඉන්දියාව සහ ඇමරිකාව අතර වෙළඳ ගනුදෙනු වගේ වැදගත් කර්තව්‍යෙන් සිද්ධ වෙයි කියලා. හැබැයි එහෙම වුණේ නැහැ කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. මොකක් තමයි මේකට හේතුව වෙලා තිබුණේ?
ඔව්, දිලෘක්ෂි, වෙළඳ ගනුදෙනුවක් සම්බන්ධයෙන් නැත්නම් වෙළඳ ගිවිසුමක් සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තුවක් තිබුණාට ඇමරිකාවයි ඉන්දියාවයි තවමත් ඒ එකිනෙකාට තමන් පනවන තීරු බදු සම්බන්ධයෙන් අවසාන තීන්දුවකට එන්නට සමත් වෙලා නැහැ. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම තදින්ම කියා සිටින්නේ ඇමරිකාව කිසියම් සහනයක් ඉන්දියාවට ලබා දෙනවා නම් ඒ හා සමානව සහනයක් ඉන්දියාවත් ඇමරිකාවේ නිෂ්පාදකයන්ට ලබා දෙන්නට ඕනේ කියලා. ඉතින් ඒ කාරණාව නිසාම ද්විපාර්ශික වෙළඳ ගිවිසුමක්, එහෙම නැත්නම් නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරන්න තිබිච්ච අවකාශය නැති වෙලා ගිහිලා තිබුණා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතනදී ප්‍රකාශ කළා ඇමරිකාවට ඩොලර් මිලියන 3000ක වටිනා හෙලිකොප්ටර් විකිණීමට එකඟතාවයක් ඇවිල්ලා තියෙනවායි කියලා. නමුත් ඒ සම්බන්ධෙනුත් ගිවිසුමක් අත්සන් කරන තැනට කටයුතු සිද්ධ වුණේ නැහැ. නමුත් දෙපාර්ශ්වයේම එකිනෙකාව වර්ණා කර ගැනීම වගේ දේවල් තමයි සිද්ධ වුණේ. මෙතන බොහෝ විට සිද්ධ වුණේ ඒ අපි කියන මේ ෆෝටෝ ඔපර්චුනිටි එකක්, එහෙම නැත්නම් මේ ඡායාරූපයට පෙනී සිටීමක් හැරෙන්නට ඊට අමතරව ද්විපාර්ශික වෙළඳාම සම්බන්ධයෙන් මේ රටවල් දෙක අතර තියෙන ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් එකඟතාවයක් හෝ ඒ ප්‍රශ්න විසඳීමට ක්‍රියාමාර්ගයක් නම් මේ සංචාරදී ගන්න බැරි වුණා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාමත් සතුටින් සතුටුණා. ඔහු පිළිගැනීම උත්සවශ්‍රීයෙන් සිද්ධ වුණායි කියලා ඉන්දියාවේ ඉතිහාසයේ නොවෙච්ච විදිහට ප්‍රථම වතාවට රාජනායකයෙකුට මේ ඉතාමත්ම හරසරින් පිළිගත්තයි කියන එක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇරෙන්නට ප්‍රායෝගිකව ද්විපාර්ශිකව ඇති වෙච්ච ප්‍රතිඵලයක් නම් අපිට පෙනෙන්නට නැහැ.
අපි කෙටියෙන් අවධානය යොමු කරලීම වටිනා, විශේෂයෙන්ම හෙට දවසේදී සිද්ධ වන්නට නියමිත විශේෂිත කාර්යයක් පිළිබඳව කටාර්වලදී. අපි මීට කලින් තොරතුරු ඔබට වාර්තා කිරීමක් සිදු කළා ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක තලිබාන් කැරලිකාර කණ්ඩායම් ත්‍රස්ත කණ්ඩායම් මර්ධනය කිරීම උදෙසා සටන් විරාමයකට එළඹෙන්නට ඇමරිකාවේ යම් මැදිහත් වීමක් තියෙනවා. ඇෆ්ගනිස්ථාන රජයේ පිරිස්, එතකොට තලිබාන් කණ්ඩායම නියෝජනය කරන පිරිස් දෙපාර්ශ්වයේ මුණගැහෙන්න යොදාගෙන තිබුණේ කටාර් රාජ්‍ය. මේක දිගින් දිගටම ඇදිමින් පවතින නිශ්චිත තීරණයකට එළඹීමකින් තොරව, නමුත් හෙට සුබදායි දවසක් වගේ තමයි තොරතුරු වාර්තා වෙන්නේ නේද අමල්?
ඔව් දිවශ්‍රී, දෝහා නුවර තලිබන් වරුණුත් ඒ වගේම ඇමරිකාවත් එකතු වෙලා එක්තරා විදිහක දීර්ඝකාලීන සටන් විරාමයක් හෝ සාමදිවිසමකට අත්සන් කිරීමට නියමිතයි. මේක දශක දෙකකට කිට්ටු, ඒ කියන්නේ 2002 විතර ඉඳලා ඇතිවෙච්ච අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා ගත්ත පියවරක්. ඇමරිකානු බටපිරිස් ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීමටත් ඒ ඔවුන් ඉවත්වීමත් සමගම තලිබන් වරුන් ප්‍රතිඥාවක් ලබා දෙනවා ඔවුන් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිනවායි කියලා. ඉතින් මේක සාර්ථක වුණොත් මේක ඇත්තටම ඇෆ්ගනිස්තානයේ සාමය ඇති කිරීම සඳහා වෙච්ච වැදගත් පියවරක් වෙනවා. ඉතින් ඒ පිළිබඳ දැන් අවධානය යොමුලා තියෙනවා. ප්‍රථම වතාවට තලිබන් වරුන් ඇමරිකාවත් සමග මේ ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි ඩෝහා නුවර. ඊට අනුකූලව සියලුම පාර්ශ්වයන් කටයුතු කළොත් ඇෆ්ගනිස්තානයට නව සාමකාමී යුගයක් උදා වීමේ බලාපොරොත්තුවක් තියාගන්නත් පුළුවන්.
හොඳයි අමල්, අපි එහෙමනම් ස්තුතිය පළ කරමින් අදට ඔබට සමත වෙනවා. ලෝකයේ තත්විති වාර්තා කරන්නට මෙවරත් සම්බන්ධ වීම පිළිබඳ බොහොම ස්තුතියි. අපි එහෙමනම් නැවතත් ලබන සතියේ සිකුරාදා හමුවෙමු. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් නිරුක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.